නිලන ගරු වෛද්‍ය ගයශාන් නවනන්ද මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක්
තියෙනවා. පුරසන රුඩ මන්ත්‍රීතුමනි, දේශපාලඥයා වතුර වගේ කියලා හිතන මොහොතක් මේක ගන්න වාජනේ හැඩය ගන්නවා. බහුතරයක් මඩ වලින් කැළතිලා තියෙනවා. යම් පිරිසක් වෙනත් අය දාපු පාවෙන රොඩුකොඩු වලින් මුහුණත වැසිලා තියෙනවා. එතනින් එහාට යම් සුළු පිරිසක් පිරිසුදු ජලය වගේ පවතිනවා. එසේ කියන්නේම අපේ මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ මේ පැත්ත සහ එහා පැත්ත දිහා බලද්දී ඔය කතා කරන ඕන කෙනෙක් ආණ්ඩුවේ වාඩු කරාට පස්සේ කියන්නේ හොඳ. ආණ්ඩුවේ ඕන කෙනෙක් එහා පැත්තේ වාඩු වුණාට පස්සේ කියන්නේ අය වැට නරක. ගරු සභාපතිතුමනි, මේ රටේ එදා ඉඳලා මම වටින අදහස් ටිකක් ඉදිරිපත් කරපු අපේ සරත් කොන්සේක මැතිතුමාගේ සමහර කාරණා මම ස්ථිර කරනවා. මේ රට අමාත්‍යංශ මට්ටමේ මේ රට විනාශ වුණා, රාජ්‍ය සේවක මට්ටමේ විනාශ වුණා, ඒ වගේම ඊට මොහොතකට කලින් කියන්න ඕනේ දේශපාලන මට්ටමේ විනාශ වෙනවා, ඒ වගේම මේ රටේ ප්‍රබල ව්‍යාපෘති ගේනවා කිසිම දැක්මක් නැතුව ඒ හින්දා විනාශ වෙනවා. එතනින් එහාට බදු අය කිරීම වල වැරද්ද නිසාවෙන් මේ රට විනාශ වෙනවා. ඉතින් මේ සියල්ල වක්‍ර පොදුවේ ගත්තාම ඔය කියන කාරණා ටික අපේ සරත් පොන්සේක මැතිතුමා කිව්වා වගේ ඔය දූෂණය සහ අවභාවිතය තමයි කැරකිලා තියෙන්නේ. ඉතින් ඒකට නිවැරදිකරණයක් කරන්න ඕනේ වගේම මම හිතනවා අවුරුදු 20ක 25ක දැක්මක් ඇතුව අයවැයක් ගිනල්ලා ඒ දැක්ම තුල යන්න පුළුවන් වුණොත් තමයි මේ රට හැදෙන්නේ. හැමදාම වෙලා තියෙන්නේ ඒ මොහොතක සහන දෙනවා රට ලෝකෙට ණය වෙලා. මම කියන්නේ ජනතාවට වඩාත් ඵලදායීම, සුබදායකම, බොහොම සතුටුදායකම අයවැය ගෙනාවා කියනට වඩා රට අසරණ වෙලා අන්තසරණ වෙලා තියෙද්දී බාරගෙන රට කරගෙන යන්න නැති නායකයෝ තමයි එහා පැත්තේ ඉන්නේ. මට මේ අයවැයේදී කිසිම අදහසක් නැහැ එහෙව් රටකට සහයෝගය දෙන්න බැරි, එහෙම රටක නායකත්වය දරන්න බැරි, එහෙම රටක අමාත්‍යංශයක් බාරගෙන ඒ තුල රට ගොඩ දාන්න බැරි කිසිම නායකයෙකුගේ වදන් අහන්නට තරම්. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අයවැය තුලදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයක් යටතේ වෛද්‍ය පීඨයක් ඉදිරිපත් හැදීමට කටයුතු ආරම්භ කිරීම පිළිබඳව, මුදල් වෙන් කිරීම පිළිබඳව. මේක හැමෝම වෙලාවක් අරන් තියෙනවා මේ යොදපු මුදල ගැන කියන්න. ඒ උගත් මහත්තුරුන්ට වගේම එහෙම නොවන අය ප්‍රකාශයන් තුලදී මේ විශ්වවිද්‍යාලයේ ආරම්භය සඳහා ගන්න යෙදවිය යුතු මුදලක් මිසක විශ්වවිද්‍යාලයේ නැත්තම් ප්‍රොෆෙසරිය යුනිට් එකකටම මිලියන 2000ක් විතර ඕන බව හැමෝම දන්නවා. නමුත් මේ ව්‍යංගාර්ථයෙන් මේ කිසේ ලෙස හෝ බැනීමට අවශ්‍ය නිසාවෙන් බයිනවා මිසක මේ පිළිබඳව ස්තුති කරන්න ඕනේ කාරණාවක් කියලා විශේෂයෙන්. මොකද අපේ, මගේ, අපි සියල්ලගේම මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව පළාත, ඒ වෙනුවෙන් මේ එන විශ්වවිද්‍යාලය තුළ මගේ මොනරාගල දිස්ත්‍රික්කයේ ළමයින්ට, මම ගිය රජරට විශ්වවිද්‍යාලයට, මගෙන් පසුව යන්නේ බැටික්ලෝ වලට, එහෙනම් අනාගතයේ යම් දවසක බදුල්ලට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම සතුටුයි ඒ යෝජනාව වෙනුවෙන්. ඒ වගේම ළමුන් වෙනුවෙන් පෝෂණය වැඩි කිරීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා කවදාකවත් නොවන අන්දමේ. මේ තියෙන තත්ත්වයන් උකහා ගනිමින් ඒ වගේම දුෂ්කර පාසල් වලට සපත්තු වගේම, මම මේ කියන්නේ බොහොම මයින කාරණා වුණත් මගේ මොරරාගල දිස්ත්‍රික්කයේ අපේ ළමයින්ට, අපේ මිනිසුන්ට බොහොම අත්‍යවශ්‍යයි සිතන යම් කිසි විදියට මේ අයවැය තුළ අපිට ලැබුණු සාධනීය කාරණාවන් ත්‍රිපෝෂ ලබා දීම සහ පෝෂණ මල්ල ක්‍රියාත්මක නොවීම තුළ අපි හැමෝටම ප්‍රශ්නයක් තිබ්බා. මේ අයවැය තුළ ඒ වෙනුවෙන් යම් කිසි මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වග්ගඩු රෝගීන් වෙනුවෙන් යම් කිසි මුදලක් වෙන් කරලා තියෙනවා. මම මේ කරුණු ටික විශේෂයෙන්ම අමාත්‍යංශ මට්ටමින් කතාවට ගොනු කරන්නේ හා දැනෙන මට්ටමේ මේ කරුණු වල මම සතුටුදායක වෙනවා කියන අතරෙම කෘෂිකර්මය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී කලින් ගිය ආණ්ඩුව, මේ මීට පෙර පැවති ආණ්ඩුව විසින් ගන්නාලඳ ප්‍රතිපත්තියට අනුව, කාබනික පොර ප්‍රතිපත්තියට අනුව ඇති වුණු පොහොර ප්‍රශ්නයත් එක්ක ඒ එවකට බිලියන 35කුත්, ඊට පසුව ඒ තත්ත්වයන් සමනය කිරීම සඳහා ඉන්දිය ක්‍රෙඩිට් ලයින් එක හරහා බිලියන 50කුත්, නැවත ඒ ප්‍රශ්නේ උග්‍ර වීම තුළ නැවත බිලියන 105කුත් වෙන් කරලා ලද නිසාවෙන් ඒහා ඉතුරු වුණු මුදල් සමග මේ අයවැයේ බිලියන 50 බිලියන 56ක මුදලක් වෙන් කරලා තිනවා. බොහොම සතුටුයි අපේ සියඹලා ආණ්ඩුව බුත්තල ඔක්කම්පිටිය එතරින් න්යාට මුළු මොරරාගලම 185 කෘෂිකාර්මික ප්‍රදේශ. ඉතින් අපේ ගොවීන් වෙනුවෙන් මේ ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තිය තුළ පැමිණීම තුළ මේ මුදල් වෙන් කිරීම තුළ ඒ අවශ්‍ය පොහොර ටික ලබා ගැනීමත් එක්ක මම හිතනවා ඒ මොරරාගල දිස්ත්‍රික්කයේ වගේම මේ රටේ මිනිසුන්ට නැවත ඒ කෘෂිකර්මාන්තය තුළ නැගී සිටින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා. ඒ වගේම මම මතක් කරනවා මම හිටපු ආණ්ඩුව තමයි කලින් තිබුණේ. හැබැයි ඒ ආණ්ඩුවේ මම ගිහිල්ලා යෝජනාව දෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ කාබනික පොහොර වෙනුවෙන් රටෙන් 6% ප්‍රමාණයක් නිපදවිය හැකි ව්‍යාපෘතිය දෙනකොට පොහොර ලේකම් මගෙන් ඇහුවා මේක හරියන්නේ නැහැ, මේක මේ අමාත්‍යාංශෙන් නෙවෙයි එන්න ඕනේ, මේක විදුලි බල අමාත්‍යාංශයට යන්න කිව්වා. එහෙම නිලධාරීන් එක්ක මේ රටම අපි කරගෙන යන්නේ. මම මේ කතාව ආරම්භ කරන්නේ මේ වෙලාවේ එළවලු වල සහ පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ශීත කපටා කිරීමේ අවශ්‍යතාවය හොඳින් තේරුම් අරගෙන වෙළඳ අමාත්‍යාංශයේ වැසිශයේ යටතේ මිලියන 149ක් වෙන් කරලා තිනවා. මම මීට අවුරුදු එකමාරකට කලින් ශීත කපටා ගැන කතා කරනකොට ඒ අමාත්‍යාංශ ලේකම්වරයා සහිත ඒ අමාත්‍යාංශ නිලධාරීන් ටික මට කිව්වේ මේ රටට ශීත කපටා වැඩන්නේ නැහැ කිව්වා. මේරට ගැලපෙන්නේ නැහැ කිව්වා. ශීත කපඩා හදලා වැඩක් නැහැ. එතනින් යාට ශීත වාහන ගේන්න ඕනේ කියලා රටේ නැති වැල් බයිලා ගහපු ඒ යුගයේ අවසන් වෙලා තියෙන එකට අද වෙද්දි මට සතුටුයි. මෙය කෙරිය යුතු විය යුතු අවස්ථාවක්. ඉතින් කෘෂිකර්ම අමාත්‍යාංශය තුල මෙහෙම රටගෙන දැක්මක් දගිද්දි මම නිලධාරීන්ට එසේ වදන් කරන අතරේ මම විශේෂයෙන්ම කතාවට යොමු කරනවා වැටත් නීරත් ගොයම් කෑනම් කාගේ තව සරණක්ද කියලා. හේතුව මුදල් අමාත්‍යාංශයේ තියෙන ප්‍රධාන ආයතනයේ මහ බැංකුව ප්‍රධාන ආයතනයක් විදිහට මම මේ මහ බැංකුව දිහා දකින්නේ බොහොම දූෂිත ආයතනයක් විදිහට. ඔබ මම දෙපැත්තේ ඉඳගෙන රට හදන්න කොහේ හිතුවත් ඔබ මම අවුරුදු 5-5 මහ ජනතාවත් එක්ක අපි අයින් කරන්න පුළුවන් මේ දේශපාලන ලක්ෂණ සියල්ලම අයින් කළ හැකි. නමුත් ඒ නිලධාරී වාදය තුළ මම මේ කතාවට යෙදෙන්නේ අවුරුදු 80ක් පමණ වෙච්ච දර්විනස් ආයතන 2009 වසරේ මහ බැංකුව විසින් පාලනයට ගනිද්දී අවුරුදු 10ක් පාලනය කරනවා එහි අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. හැබැයි බාර ගන්නකොට බිලියන 1.4ක වත්කමක් තිබුණු දර්විනස් ආයතනය මේ වෙනකොට බිලියන 27ක ඍණ තත්ත්වයකට පත් උනේ. එහෙම කළමනාකරණයක් නම් අපේ රටේ මූල්‍ය ආයතනවල ප්‍රධාන තැන තියෙන තන ආයතනයක් දරන්නේ. මට ප්‍රශ්නයක්, මේ රට මේ අය වැය නෙවෙයි කිනම් අයවැයකින්වත් අපේ රටේ හැමකට ගත හැකිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්දී මම මේ ආයතනයේ දිහා බැලුවේ වෙන මොකුත් හින්ද නෙවෙයි. ආය තැන්පත්කරු 6000ක්, එතනින් එහාට සේවක 350ක්, කොටස්කරු 15000ක්, මිනිසුන් 10000ක් ගණනක ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ වගේම සේවක අර්ථ සාධක මුදල, ලංකා බැංකුව, මහජන බැංකුව, මේ තියෙන ආයතනෙහි මූල්‍ය යොදවලා තියෙද්දී 20, 25, 22 දින මේ ආයතනයේ බලපත්‍රය අහෝසි කරනකොටම විතරක් සේවක අර්ථ සාධක මුදලේ මිලියන 205ක් අපතේ යනවා, විනාශ වෙනවා. මම මේ කතාව ගෙනෙන්න හේතුවම තමයි මේකේ ඊට අමතරව මයිංගනේ සුදුබණ්ඩ ගඩොල් කපලත් මොනරාගල සුමනසේන උගස්සවලත් දාපු මුදල් ටික තමයි මේකේ තියෙන්නේ. අහිංසක මිනිස්සුන්ගේ මුදල් ටික තියෙද්දි මම රටේ ජනාධිපතිවරයාට මේක ගැන සැල කරා. එහිදී මම ජනාධිපතිවරයා සමග මීටින් එකක් ගත්තා. මේ මුදල් අමාත්‍යාංශයේම මහ බැංකුව අධිපතිවරයා, අපේ රටේ ජනාධිපති නැත්නම් මුදල් ඇමතිවරයා, එතනින් එහාට දර්විනස් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් කියනලා. එතෙන්දිත් මම මේ කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට මම සැරිසැරේ ඇවටිලි කරේ මේ රටේ අත්‍යවශ්‍ය කාරණයක් මෙහෙම විය යුතු නැති හින්ද වගේම ඔබතුමාව රවටනවට තියෙන වේදනාව තුළ තමයි පාර්ලිමේන්තුවේ මේ කතාව කරන්න ගත්තේ. එහිදී කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් තියෙනවා කියලා. මම දන්නේ නැහැ, මම හිතන්නේ නැහැ මහ බැංකුව අධිපතිය මේ රට වලපල්ලට ගෙනියනවා කියලා. හැබැයි ඔහුට ඔහුගේ පහළ නිලධාරීන්, මම මේ චෝදනාව ඔහුට නෙවෙයි කරන්නේ, ඔහුගේ පහළ නිලධාරීන් ඔහුට කියන්නේ බොරු නම්, ඔහු ජනාධිපතිට රටේ කියන්නේ බොරු නම් මේ රටට යන්න මගක් තියෙයිද කියලා මට ප්‍රශ්නයක්. එතෙන්දී විදේශ ආයෝජනයක් දර්පිනස්සකට ඇවිල්ලා තියදී මම ඒ වෙනුවෙන් පෙනී ඉන්න යද්දී ඒක මිලියන බිලියන 9ක ආයෝජනයක්. හැබැයි රුපියල් බිලියන 14ක් අරමුදලක් මගින් ගෙවලා තියෙන හින්දා, රක්ෂණ අරමුදල මගින් ගෙවලා තියෙන හින්දා එන සියලුම ආයෝජකයන්ට මේ මුදල ගෙවන්න කියන ආයෝජක ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. කිසිම ආයෝජකයකට මහජන බැංකුව මහ බැංකුව විසින් මේ කියන දර්පිනස්සක ගන්න ඉඩ හරින් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපේ මූලාසනාර උඩමන්ත්‍රීතුමනි මම මේක කියන්නේම හේතුවක් තියෙනවා. ඒ වගේම මේ කතාව රටේ ජනාධිපතිවරයාත් එක්ක මුදල් අමාත්‍යාංශයේ අපේ අමතුරු එක්ක ආණ්ඩු පක්ෂයත් එක්ක මම කතිකාවත යද්දී මේක ඉවතටේයි මේක නතර වෙයි කියන බයට ඈවර කිරීමේ නිවේදනය පළ කිරීමට අනුමැතිය දීලා තියෙන්නේ ගරු වාණිජ අධිකරණය විසින් නොවැම්බර් 24 වෙනි දිනේ. එහි විභාග කටයුතු දෙසැම්බර් මාස 8 වෙනිදා සිදු කිරීමට නියමිතව තියෙද්දිත් ඒවා සැලකිල්ලට නොගෙන ඔක්තෝබර් මාස 26 වෙනිදා ගැසට් නිවේදනයත් නොවැම්බර් මාස 8 වෙනි දින ඊට අදාළ පුවත්පත් දැන්වීමක් දානවා අපි සාකච්ඡාව ගන්න අතර වාරේ. මම කියන්නේ මේක වක්‍රාකාරව නෙමෙයි සුජුවම මංකොල්ල කෑමක් කියලා. මොකද දැන් ජනාධිපතිවරයාට මගේ ඉදිරියේම කිව්වේ බිලියන 14 රජයට පාඩු වෙනවා කියලා. මට දැන් අහන්න තියෙන එකම කාරණාව මොකක්ද දන්නවද? දැන් ඒ රුපියල් බිලියන 14 රජයට ලැබුණද කියලා ඈවර කරාම ඒ මදිවට බිලියන 9ක වත්කම් තියෙන්නේ. සේවක මේ තැන්පත්කරු 6000කට රුපියල් බිලියන ගණනක් ලැබෙන්න දිනකෙන් 130යි ලැබෙන්නේ. මෙහෙම ඈවර කරාම මිනිසුන් 6000ක් අමාරුවේ දැම්ම නේද? බිලියන 14 ලැබුණේ නේද? එතින් එහාට වැදගත්ම කාරණාව බිලියන 6කට වැඩි ප්‍රමාණයක් KAS ජයතිස්ස කියන මහතාගේ සසෙක්ස් අධ්‍යාපන ආයතනයට ණයක් දීලා තිනෝ. මේ බිලියන 6ම මේ ඈවර කිරීමෙන් පස්සේ ලබා ගන්න වෙන්නේ. ඒ බිලියන 6න් රුපියල් බිලියන කීයක් මහ බැංකුවේ නිලධාරීන් සතුව පවතිනවද, කීයක් ගසා කෑවද කියලා අහන්නේ මම බොහොම වේදනාවෙන්. කට්ටිය නම් කියනවා මහ බැංකුවේ දෙවනියා ඔය කිව් මම නම සඳහන් කර පුජ්‍යලයාගේ බැචා හරි මිත්‍රයා හරි ඥාතියා කියලා. මෙය කිව යුතු නොවුනත් මෙසේ කියන්නේ මම මේ ප්‍රශ්නයට අවධාරණය කරන්නේ රටේ මිනිස්සු 20,000කට එහා ගිය ප්‍රමාණයකට වෙන්න යන අපරාධය මම ඇමතිවරු රටේ ජනාධිපති මුලා කරමින් දැන් ඔබට ලැබුණාද කියලා තමයි අහන්නේ. රටේ වියදම් වෙච්ච මුදල් මේ පුහු තර්කයන් බොරු තර්කයන් දීලා රටේ ආයතන රටේ මුදල් රටේ මිනිස්සු විනාශ කරන ආයතනය පළවෙනි වටම මම හඳුන්වා දෙන්නේ මහ බැංකුව විදියට. මා කියන කාරණාවන් වැරදි නම් ඒ සඳහා සාකච්ඡාවකට එන්නත් මම මේ ඉල්ලීම කරන්න විශේෂයෙන්ම රටේ ගරු ජනාධිපතිතුමා ඔහු තමයි අද අපේ මුදල් ඇමතිවරයා. ඔබතුමා එක්ක මම මේ කාරණාව තුන්වතාවක් විතර කතා කරද්දී අවසන් සාකච්ඡාවේ ඔබගේ නොමගේ යව්වා මිසක රටේ ජනතාවට හොඳක් වුණෙත් නැහැ, රටේ මූල්‍යයට හොඳක් වුණෙත් නැහැ. වැදගත්ම දේ තමයි කොළඹ ප්‍රදේශයේ තියෙන ගොඩනැගිලි ටිකයි ඒ තුල තියෙන ඉඩම් ටිකයි අද වෙනකොටත් නිලධාරීන්ට බැඳි තමහර දේශපාලඥයොත් එකතු වෙලා ඒක මංගොල්ල කන්න හදන්නේ ජනාධිපතිතුමනි. ඔන්න මං කිව්වා ඔබතුමා සතුයි අපේ ජනතාව වෙනුවෙන් රටේ මූල්‍ය වෙනුවෙන් කතා කරන එකත් ඔබතුමා නොරවටීමේ වෙනුවෙන් යම්කිසි ප්‍රයත්නයක් දැල්ලා රටේ මේ නිවැරදි තත්ත්වය නැති කරන එකත් ඔබතුමාට බාර කරමින් මම විශේෂයෙන්ම කතා කරනවා. අද උදේ ගියා මාධ්‍යේ මම මේ දූෂිත ආයතනයක් ගැන කිව්වා. දෙවෙනි දූෂිත ආයතනය විදිහට මම දකින්නේ සෙවනගල පැල්වත්ත ආයතනයේ ප්‍රධාන නිලධාරීන් දෙන්න ගැන විශේෂයෙන් මේ දෙදරාට කියන්න ඕනි දන්න හින්දත් එක්ක මේක මගේ කතාවක් නෙවෙයි. මේක අද උදේ ටීවී එකේ ගියේ. හැබැයි ඒක මම ඇත්ත කියලා කියන්න ලෑස්ති. මොකද දන්නවද කිසිම වත්කමක් නැතුව මූල්‍ය ආයතනයේ සභාපති ධූරේ දරණ පුජ්‍යලයා මේ වෙද්දි විල්පත්තුවේ හෝටලයකුත් කොළඹ පිහිනුම් තටාකයේ සහිත තට්ටු නිවාසයකුත් මෝටර් රථ නවීන පන්නේත් අරන් තියෙනවා නම් කෝටි 3400ක් විතරට වෙන්න ඔවුන් හොරකම් කළා නම් මට තියෙන ප්‍රශ්නේ බිලියන 26ක් විතර වාර්ෂිකව වත්කම් ලබා දෙන අපේ සෙවනගල පැල්වත් ආයතන දෙක සුරකින්න ඕනේ. ඒකයි මම මේ කතා කරන්නේ. අද උදේ පත්තරේ යනවා නම් එහි තියෙන ප්‍රධාන නිලධාරීන් දෙන්න මේ ආයතනේ විනාශ කරමින් යනවා කියලා මම බැලුවේ. ඇයි දන්නවද? මේ ආයතනය මේ වෙද්දී පෞද්ගලීකරණයට නොසෑහෙන pore කරනවා. රටේ ජනාධිපති ඉස්සරහාම ජනාධිපති ඡන්දයේදී එතුමන් ඡන්දය දෙන්නේම විශේෂ කාරණාවක් ඉදිරි උඩින්ම අරගෙන සෙවනගල පැල්වත්ත අපේ හදවත් දෙක වගේ මොරරාගල මේක ඔබතුමා විකුණන්න එපා. සල්ලි ගත්තේ නැහැ, ඇමතිකම් ගත්තේ නැහැ. කරපු එකම ඉල්ලීම තමයි මොරරාල් දිස්ත්‍රික්කේ හදවත් දෙක රැක ගන්න කියන එක. එතනින් එහාට තව ඉල්ලීම් තිබ්බා. මට එතුමා පොරොන්දුනා විකුණන්න නැහැ කියලා. එතුමගේ පොරොන්දුව තියෙන ආයතනය මේ වෙද්දී මේ තියෙන දූෂිත නිලධාරීන් හින්දා දූෂණේ කතාව අද උදේ පත්තරේ ගිහින් හින්දා මම වැඩිපුර විස්තරය කියන්න යන්නේ නැහැ. හැබැයි මම මේ කියන්න යන්නේ අද වෙද්ද උක්වා ගාටික ගිනි තියාගෙන යනවා. එතනින් එහාට සෙවනගල කපර උක්ටික හිඟුරාණයට ගෙනියන පැල්ලත්තර දෙන්නේ නැහැ. කැපිය හැකි ඇඹරිය හැකි සාමාන්‍ය ප්‍රමාණය තියෙද්දී ආයතන දෙකේ මේවා ගෙනියන්නේ වෙන තැනකට. ඒක දූෂණයක් තියෙන හින්දා තමයි. ඉතින් අපේ මූලාසනාර උඩ මන්ත්‍රීතුමනි මම මෙතන නම් දෙකව විශේෂයෙන් සඳහන් කරන්න යන්නේ සභාපති ජනක නිර්වලචන්ද්‍රත් ගාමිණී රාසපුත්‍ර කියන අපේ විධායක නිලධාරියත්. මම මේ කියන්න යන්නේ මේ ළඟදී ටීවී එකේ මේ YouTube වල ගියා හොඳටම ලිංගික අල්ලස් ගත්තා කියලා. ඔව්ව ඔයා දුවගෙන නෙමෙයි මගෙන් නිලිංගි ගල්ලා සිල්ලුවේ කියද්දි ඔව් කියලා කියන එහෙම නිලධාරීන් තියාගෙන ඉන්නේ මම අහන්නේ රමේෂ් පැතිරන ඇමතිතුමාගෙන් මේක මම පිට දිහලා ඇති 100 වතාවක් විතර ඔබතුමාට ඇයි ඔවුන් දෙන්න අයින් කරන්න බැරි මන් දන්නවා අලුතෙන් ආවේ අපේ ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා එතුම මේ පිළිබඳව අවධානය යොමු කරලා තිනවා එතුම මේ පිළිබඳව අධ්‍යයනය කරනවා බොහොම අලුත නිසාවෙන් හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ රටේ මම ජනාධිපතිවරයෙක් වෙන්න සුදුසුයි කියලා හිතපු රමේෂ් පැතිරන ඇමතිවරයා මේ පිළිබඳව නිහඬයි ඔහු දන්නවා ඔහුගේ ලේකම් දන්නවා මේක හොර ගුහාවක් කියලා මේක අපරාධයක් කියලා මෙච්චර වෙච්ච තැන සෙවනගල ආයතනයේ වත්තල්වත් ආයතනත් මම මේ ආණ්ඩුවේ නෙමෙයි මේ ආණ්ඩුව තුල අපිට කරන්න බැරි නම් මේතරම් වැරදි තියෙද්දි මෙහෙම දූෂිත නිලධාරීන් මේ ආයතන දෙක විනාශ කරනවා නම් තව දෙයක් තමයි ප්‍රොකියුමන්ට් මට්ටමේ දැන්
මේක විතර වෙනස් කරමින් යන්නේ කාලය අවසන්යි ඔබතුමා කාලය අවසන්යි
මට පොඩි විනාඩියක් දෙන්න අපේ උන්වහන්සේට මන්ත්‍රීතුමනි මෙතනින් එහාට මම මේ කියන්නේ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඉතින් එහාට ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතන දෙක රැක දෙන්න කියලා විශේෂයෙන්ම අපේ මුලාසනාරට මන්ත්‍රීතුමනි අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා මෙතනින් එහාට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන්ගේ මේ වෙද්දි තිබෙන මුදල් වලින් රුපියල් 35000ක් විතර කැපෙන මට්ටමට ඇවිල්ලා තියෙන මොණරාගල සෙවනගල සිඹලාණ්ඩුව වගේ අති දුෂ්කර ප්‍රදේශවල වැඩ කරන වෛද්‍යවරු හවසට පීපී එකක් කරන්නේ නැත්නම් ඔවුන්ට ඇත්තටම ජීවිත ගිනින මට්ටමේ ප්‍රශ්නයක් ඇවිල්ලා වෙලා මම මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට කියන්නේ ඒ රුපියල් 35000ක මුදල් තුල ඇත්තටම වෛද්‍යවරයෙට ජීවිකාව ගිනින බැරි ප්‍රශ්නයක් ඇති වෙන නිසාවෙන් ඔවුන් වෙනුවෙන් යම් කිසි ක්‍රියාදාමයකට යෙදෙන්න කියන අතරේ හැමෝම කතා කරනවා අපේ මුලසරට මන්ත්‍රීතුමනි ගංජා ගැන ගංජා හොඳටම වැවෙන්නේ තරමල්ලේ කියලා හැමෝම කතා වෙද්දී මම මේ යෝජනාවට එකඟ වෙන්නේ එකම හේතුව ඖෂධ විදියට රටෙන් එළියට ගෙනියනවා නම් විතරයි එතන දිහාට එක එක ව්‍යාපාරික වෙලා හම්බ කරන් හදනවා නම් ඒ සෙවනගල තනමල්ල හරි මුරාගල හරි ඒක වෙන්නත් බෑ ඒ වගේම සියලුම සේවකයන් ගන්න එක සහ එහි ආයෝජන ප්‍රතිඵලයන් අපේ ජනතාවට ලබා දිය යුතු වගේම රටට ලබා දිය යුතු 50%ක්වත් ඒ හැබැයි ඩොලර් වලින් කියලා කියන අතරේම අපේ මුලාසනාරට මන්ත්‍රීතුමනි හැමෝම කිව්ව කතාවන් නිසාවෙන් එකතු කරනවා බීඩී වලට රුපියල් 5ක් 10ක් ගැහුවා හැබැයි සිගරට් වලට ගැහුව නෑ ඔබතුමත් දන්නවා මමත් දන්නවා ඩොලර් මිලියන 250ක් විතර මේ සිගරට් වල එක එක මූලද්‍රව්‍යයන් කොලගෙන ආයෝජනය කරන අපේ රටේ ඩොලර් මිලියන 250ක් යන රටේ සිකරට් වලට අමුද්‍රව්‍ය ගේන එක නවත්තලා ඒ අමුද්‍රව්‍ය ලංකාව තුල හදන්නත් එහෙම ඉතින් එහාට මේක කප්පාදු ගන්න මේක පාවිච්චි කරන එක අඩු කරන්න බීඩියට ගවන රුපියල් 5ක් සිගරට් එකට රුපියල් 50ක්වත් ගවන නම් හොඳයි කියලා යෝජනා කරමින් මගේ සමස්ත ආරම්භක අයවැය කතාව මෙතනින් නතර කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන ගරු අසංක නවරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. උලසනාරෝඩ ගරු සභාපතිතුමනි මුදල් අමාත්‍යවරයා විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමගේ අයවැය ලේඛනය ඉදිරිපත් කරා පහුගිය දවසේ මේ නිදාස් ලංකාවේ 77 වෙනි අයවැය ප්‍රකාශයේ විදියට මේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් අපිට එක සුබ සාධන අයවැයක්ද සංවර්ධනාත්මක අයවැයක්ද එහෙම නැත්නම් ජනතාවට සහන ලබා දෙන ජීවන වියදම අඩු කරන අයවැයක්ද විදිහට අපිට සංසන්දනය කරන්න පුළුවන් අවස්ථාවක නෙමෙයි අපි ඉන්නේ. රටක් විදිහට අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීලා රට විශාල ආර්ථික වශයෙන් නගා දෙකට ඇදගෙන ගියපු වෙලාවක තමයි එතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම එතුමා ලබන වසරේ රුපියල් බිලියන 3814ක ආදායමක් අපේක්ෂා කරනවා. ඒ වගේම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 5819ක් විදියට එතුමාගේ ලේඛනයේ සඳහන් කරලා තියෙනවා. මේ අයවැය හිඟය බිලියන 2404ක්. මේ අයවැය හිඟය පියව ගන්න සිද්ධ වෙලා තියෙන එතුමාට දේශීය සහ විදේශීයව ණය ලබා ගැනීමෙන් කියන එක එතුමා සඳහන් කරලා තියෙන කාරණාව. ඉතින් මේ මහා ණයකන්දක හිරවලා ඉන්න අපේ රට තවත් ණය කන්දරාවක් අපේ රට මත පටවගෙන විශාල ණය අගුලකට රට ඇදගෙන යන අයවැය ලේඛනයක් විදිහට තමයි අපි මේ අයවැය ලේඛනය සඳහන් කරන්නේ විශේෂයෙන්ම මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය වේගය අපි දන්නවා ඍණ 8.4 ආර්ථික වර්ධන වේගයක් එතුම සඳහන් කරලා තියෙනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට ඍණ 8.7ක ආර්ථික වර්ධන වේගයක පුරෝගතනයක් ගැන එතුම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ආදායම සත්‍ය වශයෙන් අපිට ලැබෙනවද කියන කාරණාව අපි බලන්න කැමති. විශේෂයෙන්ම පහුගිය වසරේ පහුගිය වැසි රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු අයවැය ලේඛනයත් එක්ක ගත්තාම ඇත්තටම අපි සදාහන් කරපු ආදායම අපිට ලැබුණාද? ඇත්තටම අපි සදාහන් කරපු ඇස්තමේන්තු ගත කරපු බදු ආදායම අපිට ලැබුණාද කියන ප්‍රශ්නය අපි කවුරුත් දන්න කාරණාවක්. ඒ නිසා මේ සංඛ්‍යා මොන විදියට තිබුණත් අපි මේ ඉන්න ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ මොහොතක තමයි අපි සියලු දෙනාම ඉන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම නැත්නම් IMF මූල්‍ය සහනය බලාපොරොත්තුවෙන් ජනාධිපතිතුමා මේ අයවැය ලේඛනයේ කරුණු ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඒ අපි දැකපු ප්‍රධාන කාරණාවක් තමයි දැනට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම. එතුමා වසරකට බිලියන 86ක පාඩුවක් දරන ආයතන 52ක ලේඛනයක් ගැන කතා කරනවා. ඒ ලේඛනය එතුමා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන කාරණාව සඳහන් කරනවා. එහි ආයතන කීපයක් එතුමා නම් කරලම සඳහන් කරලා තියෙනවා. ඒ නම් කරපු ආයතනවල ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පිළිබඳ අපි දීර්ඝ කාලීනව කතා කරා, පාර්ලිමේන්තුව තුලත් කතා කරා, එළියේ සමාජෙත් මේ ආයතනයේ පාඩුව පිළිබඳ අපි සාකච්ඡා කරමින් ආවා. ඒ ගොඩනැගීම සඳහා රාජ්‍ය පෞද්ගලික මැදිහත්වීමකින් හෝ එම නැත්තම් විදේශ ආයෝජනයකින් හෝ මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යා යුතුයි කියන අදහසෙ අපි ඉන්නවා. හැබැයි මේ සඳහන් කරපු ලේඛනයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ්, ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ ආයතන පහුගිය වසර කීපය තුළම විශාල ලාභයක් අත්කරගත් ආයතන. ඉතින් මේ ආයතන අර ගොන්නට දාලා එතුමා උත්සාහ කරන්නේ මේ තමන්ගේ ගජමිදුරන්ට කුණුකොල්ලේට මේ රාජ්‍ය ආයතන ටික විකුණන්නද කියන සැකය අද ජනතාවට තියෙන කාරණාව. එම නැත්නම් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක මේ වෙලාවේ කළ යුතුයි කියන අදහසේ අපි ඉන්නවා. මේ ආයතන ටික රැක ගැනීම සඳහා ඒ ආයතන වැඩ කරන සේවකයන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස් යෝජනා ගනිමින් මේ ආයතන ගොඩනැගීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික මැදිහත්වීමක් ලබා ගන්නට ඕනේ කියන කාරණාව අපි ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ රාජ්‍ය සේවයේ ප්‍රති සංස්කරණය කිරීම සඳහා එතුමා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. එතුමාගේ මුළු අයවැය කතාව පුරාම කොමිෂන් සභාව ඊළඟට කමිටු ගණනාවක් යෝජනා කරලා තියෙනවා. හැබැයි ඒකේ වැදගත් කාරණාවක් විදිහට අපි මේ රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කරන ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳ අපි බලාගෙන ඉන්නවා කොහොම බලාපොරොත්තු සහගත දැසකින්. මොකද මේ අපේ රටේ සමස්ත රාජ්‍ය සේවයේ 114කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගෙන් අති බහුතරයක් ඒ උදවියගේ උපරිම සේවාව අපේ රටට ලැබෙනවද? විශේෂයෙන් මහජනතාවට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම ලැබෙනවද කියන කාරණාව අපිට කල්පනා කරන්න ඕනේ. මම කියන්නේ 100%ක් කියලා, නමුත් අති බහුතරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා ඉහළ අපේ ගයාශර් මන්ත්‍රීතුමා කතා කරපු මහා බැංකුවේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විවිධ ආයතන අමාත්‍යංශ දෙපාර්තමේන්තුවල ඒ කටයුතු නියමාකාරයෙන් සිදු වෙනවද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. අපි සමහර සේවාවන් ලබා ගන්න ගියාම අපි ලබන අත්දැකීම් අපි මේ අවස්ථාවේ කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය පුරවැසියෝ විදියට ඔවුන් කුමන දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවද කියන කාරණාව ඉතාම හොඳින් පැහැදිලි. ඒ නිසා මේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එතුමා යෝජනා කරලා තියෙන ජනාධිපති කොමිෂන් සභාව තාම කඩිනමින් පත් කරලා ඒ යෝජනා අරගෙන ඒ යෝජනා මහ පොළොවට වැටෙන ක්‍රියාපිළිවෙලක් එතුමා ඉක්මනින් හදන්නට ඕනේ. එහෙම වුණොත් අපිට විශේෂයෙන්ම අපේ රටේ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. රටේ නිෂ්පාදකය එහෙම නැත්නම් කර්මාන්තකරුවා එහෙම නැත්නම් අපනයන ශේෂ්ත්‍රයේ නියැලෙන අපේ උදවිය දිරිමත් කරන්න ඕන් මුහුණ දෙන ගැටලු ටික විසඳන්න අපිට පුළුවන් කමක් ලැබෙනවා. ඒ හරහා රාජ්‍ය සේවයේ උපරිම බල ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අයවැය ප්‍රකාශයේ සඳහන් කරනවා සූර්ය බලශක්තිය එහෙම නැත්නම් විකල්ප බලශක්තිය වලට එතුමා යන්න සූදානමින් ඉන්නවා. ඒ සඳහා සහන ලබා දීලා තියෙන බදුසාන ප්‍රමාණිකුත් ලබා දීලා තියෙනවා. මම දැක්කා එතුමගේ අයවැය කතාවට පහුවදා සමාජ මාධ්‍යවල සඳහන් කරලා තිබුණා මේ සූර්ය පැනලවල මිල යම් ප්‍රමාණයක මිල අඩු වෙලයි කියලා. හොඳ තත්ත්වයක්. විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත අපි යන්නට ඕනේ. අපේ ඉන්ධන ආනයනය පිළිබඳ අපි අත්දැකීම් ලැබුවා පහුගිය කාලේ ඉන්ධන පෝලිම් වල හිටියා. ඉන්ධන ටික මිලදී ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපේ රටේ තාම හොඳ සූර්ය තාපයක් ලැබෙන රටක්. ඒ නිසා මේ බලශක්තිය විකල්ප බලශක්ති වැඩපිළිවෙලකට අපි යන්නට ඕනේ. ඒ සඳහා යුතුම අරගෙන තියෙන වැඩපිළිවෙල අපි අගය කරන්න ඕනේ. විපක්ෂයේ ඉඳගෙන වුණත් ඒක ඉතාම හොඳ තත්ත්වයක්. ඒ වගේම විදුලි මෝටරට නිෂ්පාදනය. ඒ සඳහා යුතුම අත දෙන්න, ඒ සඳහා අවශ්‍ය උපකරණ ගෙන එන්න යුතුම කටයුතු කරලා තියෙනවා. ඒ සහන ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒකත් ඉතාම හොඳ තත්ත්වයක්. ඒ වගේම මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම පිරිස තමන්ගේ දෛනික වියදම සපයා ගන්නේ මේ තමන්ගේ වත්තේ තියෙන පොල් ටික කඩලා ඒ පොල් ටික වෙළඳ පොළට ගිහිල්ලා. හැබැයි අද වෙනකොට මහා පරිමාණ පොල් ඉඩම් කට්ටි කිරීමක් විශාල වශයෙන් අපේ දිස්ත්‍රික්කයේ සිදු කරමින් යනවා. ඒ නිසා එතුම යෝජනා කරලා තියෙනවා අපේ පොල් ඉඩම් කට්ටි කිරීම සීමා කරන්න. අක්කරයක් දක්වා ඒ ලබා දෙන සීමාව අඩු කරන්න එතුම යෝජනා කරලා තියෙන තාම හොඳ තත්ත්වයක්. මේ නීති තාම තදින් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. පෞගේ කාලෙත් නීති සකස් කරා. නමුත් ඒ නීති වලින් රිංගා යන්න විශේෂයෙන්ම ඒ ආයතන වල වගකීම් දරන සමහර පළාත් පාලන ආයතන ප්‍රධානි, ඒ වගේම මේ විෂය භාරව කටයුතු කරන ඒ ආයතන වල නිලධ රාජ්‍ය නිලධාරීන් හරි කැමැත්තෙන් ඉන්නා. මොකද අර පොල් ඉඩම් කට්ටි කරලා වෙන්දේ ඉඩම් වෙන්දේසිකරුවන් ඒගොල්ලන්ට අතයට ගනුදෙනුවක් කරලා මේ ඉඩම් ටික කට්ටි කරගන්න සැලසුම් සකස් කරනවා. ඒ නිසා මේක තදින් ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා වග බලා ගනී කියන විශ්වාසය අපේ හිත් තුළ තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි යෝජනා කරන්න කැමති, මම දන්නා මේක ප්‍රායෝගිකව මම අපේ ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙක්ගෙන් මේ කතාවට කලින් විමසුවා. මේ දැන් අපි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා. මාසෙකමාරක් විතර දෙපැත්තේ ඉඳගෙන විවාද කරනවා. හුඟාක් මන්ත්‍රීවරුන්ගේ පළදායි යෝජනා ගණනාවක් එනවා. හැබැයි යෝජනා පළදායිව අනාගතයේ ක්‍රියාත්මක කිරීම සඳහා යෙද වෙනවද කියන කාරණාව ඇහුවාම එතුමගේ හුඟක් වෙලාවට මේවා ක්‍රියාත්මක වෙනව නම් හරි අඩුයි කියලා. ඒ නිසා එහෙම කරන්න නැතුව එතුමා අලුත් විදියට වැඩ කරන්න සූදානම් කියන පණිවිඩෙත් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම පෞගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාපු හොඳ සංකල්පයක් තමයි මේ රැකියා ලක්ෂ්‍ය වැඩසටහන. අපේ ප්‍රදේශවල විශාල පිරිසක් මේ බෞකාර්ය සංවර්ධන සහකාරවරු ඉදිරි වැඩ කරනවා. රුපියල් 22,500 වගේ තාම සොච්චම් වැටුපකට. අපේ ප්‍රදේශයේ අලිවැට නඩත්තු කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය විශාල වශයෙන් අපි ලබා ගන්නවා. හැබැයි බොහොම ඛේදනීයයි ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ඔවුන් පූර්ණ කාලීනව රාජ්‍ය සේවකයෝ විදිහට වැඩ කරන හැබැයි තාම සොච්චම් වැටුපක් තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ උදවිය ස්ථිර කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් යෝජනා කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඒ වගේම ප්‍රජාජල ව්‍යාපෘති පෞගේ කාලපී කුරුණෑ දිස්ත්‍රික්කයේ ආරම්භ කරා ගණනාවක්. ඒ ජල ව්‍යාපෘතිවල වැඩ කටයුතු අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මහාමාර්ග, ඒ වගේම පාලම්, බෝක්කු හුඟක් අතරමඟ නතර වෙලා තියෙනවා. ඉදිකිරීම් කටයුතු කරලා ඒවත් කඩිනම් කරගන්න, ඒ වගේ සුළු වැඩ කොටස් තමයි තියෙන්නේ. ඒ කටයුතු ටික ඉක්මන් කරන්න ඉල්ලීම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ කාරණාවක් පාසල් පොත් සහ පාසල් උපකරණවල මිල ඉල යාම. මන්දක මන්ත්‍රීවරු කීප දෙනෙක්ම කතා කරා. එකට තුනක් මිල ගිහලා 5000ට තිබුණු පොත් කට්ටලේ අද ගන්න වෙලා තියෙන 15000ට. පෙර පාසල් යන දරුවන්ට
ගරු මන්ත්‍රීවරුගේ කාලය අවසානයේ
මර විනාඩියක් දෙන්න සභාපතිතුමනි. පෙර පාසල් යන දරුවන්ට තමන්ගේ පෙර පාසලට අවශ්‍ය පොත් ටික ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අද ළමයින්ට වැල්ලේ අකුරු ලියන්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ පොත් ටික මිලදී ගන්න විදියක් නැහැ. වතුර බෝතලේ 750යි 1000යි, කෑම පෙට්ටි 600යි 1000යි, පොත්වල මිල දරන්න බෑ. මේ නිසා කඩිනම් මැදිහත් වීමක් කරලා මේ සෙස් බද්ද ඉවත් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන අඩුගානේ මේ අධ්‍යාපනය සඳහා ලබා දෙන්න පුළුවන් දායකත්වයක් විදියට. ඒ වගේම ජීවන වියදම ප්‍රවාහන වියදම දරා ගන්න බෑ අපේ සියලු දෙනාට. ඒ සම්බන්ධිනුත් මැදිහත් වීමක් කරන්න විශේෂයෙන් වෙළඳ අමාත්‍යතුමා ඉන්නවා මෙතන. අපි ඉල්ලීමක් කරනවා ගමින් ගමට හන්දියක් ගානේ සුපිරි වෙළඳ සැල් ඇති කරන්න දෙන්න එපා. ගමේ ඉන්න අහිංසක වෙළඳ ව්‍යාපාරිකයාට තමන්ගේ වෙළඳසැල්ල පවත්වාගෙන යන්න අවස්ථාව දෙන්න. හැම හන්දියක් ගානේම දැන් සුපිරි වෙළඳසැල්ල ශාඛා ඇති වෙනවා. එයින් වෙන්නේ ගමේ ආර්ථිකය කඩාගෙන යන පොඩි කුඩා වෙළෙන්දෝ ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන නිසා මේ සම්බන්ධයෙන් නියාමනයක් ඇති කරන්න කියන ඉල්ලීමක් කරමි. විශේෂයෙන්ම මේ අයවැය ලේකනේ මේ යුගයේ එතුමාට මහා විද්‍යාවක් පෙන්වන්න බැරි වුණත් එතුමා උත්සාහයක් කරලා තියෙන හැබැයි මේ උත්සාහ මේ පෙන්වලා තියෙන ලේකනේ අවංකව මහපොළොවට දාන්න එතුමා කැප වෙනවාද කියන කාරණාව අපි බලාපොරොත්තු වෙමින් ඉඳිමින් විශේෂයෙන් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලාසනේ ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමි. මම නවතින බොහොමත්ම ස්තුති.
ඉසුතිය ගරු මන්ත්‍රීතුමා, මිනාඩ ගරු උදේ කිරින්දිගොඩ මන්ත්‍රීතුමා, උතුමන විනාඩි 12ක් කාලයක්
ස්තුති. 2023 අයවැය සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව උදා වෙලා තියෙන මොහොතක
ගරු ගයශන්න නවනන්ද මන්ත්‍රීතුමා,
බෞද්ධ ගරු මුලාසනාරට මන්ත්‍රීතුමනි, මගේ අවශ්‍යතාවයක් තමයි මම ගොනු කරන ලද කරුණු කර්ණාටික මේ ලිපිගොන්ටික සභාගත කරන්න වගේම එකතු කිරීමක් තියෙනවා ගරු මුලාසනාරට මන්ත්‍රීතුමනි. ආයතන දෙකක් වගේම තුන්වෙනි ආයතනය විදිහට මම සඳහන් කරන්න හිටියේ මධ්‍යම පරිසර අධිකාරිය. එහි ආයතනය විසින් සුප්‍රීම් පෙට්‍රෝ ලංකා නැමැති ආයතන සමාගම මේ වෙද්දී
ගරු මන්ත්‍රීතුමා කාලය ලබා දෙන්න බෑ වෙනම කාරණාවක් මතු කරන්න.
අයවැය 2023 විවාදයට සහභාගී වෙන මේ අවස්ථාවේ මුලින්ම මම හිතන්නේ අපි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට මේ සහභාගී වෙන තුන්වෙනි අයවැය විවාදය. හැබැයි අපි හැමදාම දැක්කා වගේ මෙදා අයවැය ඉවරුනහමත් අර ගායශන් මන්තුමා කිව්වා වගේ ආණ්ඩු පක්ෂයෙන් වර්ණනා කරනකොට විපක්ෂයෙන් මේ චෝදනා ඉල්ල කරනවා. හැබැයි අපි ආණ්ඩු පක්ෂය ඉදලත් මේකට විරුද්ධව කතා කරපු පිරිසක් විදිහට අපේ ඒ අදහස් පිළිගත්තේ නැති අවස්ථාවක් තියෙනකොට අපිටත් සිද්ධ වෙනවා ආණ්ඩුවෙන් බැහැර වෙලා ආණ්ඩුව නිවැරදි මාවතට යැවීම සඳහා වෙන වැඩපිළිවෙලකට දායක වෙන්න. ඒක තමයි අද අපි කරමින් සිටින්නේ. ඇත්තරම මූලාසනාරුවට මන්ත්‍රතුමනි, මේ අයවැය තුළ රටේ ඇත්ත ප්‍රශ්නයට විසඳුම් තියෙනවාද කියන එක තමයි අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ, සොයලා බලන්නට ඕනේ. මේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක්. මේ මූල්‍ය අර්බුදය එක්තරා විදිහකට අපිට නිර්වචනය කරන්න පුළුවන් ගිනි කන්දක විධාරණය වීමට නියමිත ගිනි කන්දක මුදුනේ ඉන්න පිරිසක් විදිහට මේ රටේ ජනතාව ඉන්නේ. ඒ ගිනි කන්ද තුලට වැටෙනවාද, එයින් පිටට යනවාද කියන එක තීන්දුව කරන්නට වෙන්නේ එක්ක දෙවියන් වහන්සේට, එහෙම නැත්නම් මේ රටේ ආණ්ඩුව බාර අරන් ඉන්න ඒ ආණ්ඩුවේ නියමුවන්ට. හැබැයි මේ අර්බුදයේ තේරුම් ගත්තේ නැත්නම්, මේ අර්බුදයේ තියෙන බැරෑරුම්කම අවබෝධ කරගත්තේ නැත්නම්, මේ වගේ විසඳුම් නැති අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා සුරංගනා කතාවක් රටට ඉදිරිපත් කරන එක තමයි මූලික කරන්න පුළුවන් වෙලා
තියෙන්නේ. මුලාසනේ සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරන්න කියලා ඉල්ලනවා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි, මූලාසනය සඳහා ගරු අසංක නවරත්න මන්ත්‍රීතුමා මම යෝජනා කරනවා.
ඒ නම ස්ථිර කර. ගරු අසංක නවරත්න,
ගරු මුලාසනාරුවන මන්ත්‍රීතුමනි, ඇත්තරම අද මම හිතන්නේ මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මේ තිබෙන තත්ත්වය හොඳම තත්ත්වය කියලා හිතාගෙන ජනතාව වෙත සුරංගනා කතා ඉදිරිපත් කිරීමේ විලාශයෙන් ගෙන්වන ද අයවැයක් කියලායි මට කියන්න සිද්ධ වෙන්නේ. තියෙන ප්‍රශ්න කාලයට බාර දීලා කාලය විසින් ප්‍රශ්නවලට උත්තර දෙයි කියලා හිතාගෙන මේ ජනතාවට ඉදිරිපත් කරපු අයවැය තුළ මොකුත්ම නැහැ කියලා මම හිතන්නේ. අපිටත් වැඩිය විශ්වාසයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ කතාවේද කිව්වා මම අහගෙන හිටියා. එතුමා කිව්වා මේ අයවැය ගැන අපි විවාද කරනවට වැඩිය ආණ්ඩු පක්ෂයෙන් කෙනෙක් පැය දෙකකුයි විපක්ෂයෙන් පැය දෙකකුයි කතා කරා නම් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ඇත්තටම මම හිතන්නේ හිස් අයක් අයවැයක් ගැන ඊට වැඩි විවරණයක් අවශ්‍ය නැහැ කියලා විශ්වාස කරන්නේ. ඇත්තටම මේ ආර්ථික අර්බුදය හඳුනා නොගැනීම තුළ ලොකු ගැටලුවක් මතුවෙලා තියෙනවා. මේක අයවැය ලේඛනයක්ද වැය අය ලේඛනයක්ද කියලා. ආණ්ඩුවේ වැය සඳහා මේ බදු ගහලා ගහලා බදු කියන වික්‍රමාන්විත ක්‍රියාන්විතය තුලින් ඒ වැයට අවශ්‍ය අය සොයා ගැනීම තමයි මේ ලේඛනයේ තුල බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා කියන්නට ඕනේ. එහෙනම් මේක අය වැයක් විදිහට හඳුන්වනට වැඩිය වැය අයක් කියලා හඳුන්වන නම් වඩාත් යෝග්‍යයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේ බදු අය කිරීම කියන ඒ විකල්ප ක්‍රියාමාර්ගයේ තුල මේ රටේ හෙට දවසේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියලා විශ්වාස කරනවාද? අපි අයවැය ලේඛනයේ තුල බලාපොරොත්තු වන බදු ප්‍රතිශතයන් දක්වලා තියෙනවා. මේ බදු ලබා ගන්නට මේ රටේ ව්‍යාපාර ශක්තිමත් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාව ඔවුන්ගේ ආදායම නිසි ආකාරයෙන් වැය කරලා බදු ගෙවීමටත් යම්කිසි මුදලක් ලබා ගැනීමට කළ යුතුයි. හැබැයි අපි දන්නවා අද තියෙන තත්ත්වය තුළ 2019 තිබ්බ තත්ත්වයත් අද 2022 අවසාන වෙනකොට තියෙන තත්ත්වයත් අතර විශාල පරස්පරයක් තියෙනවා. රුපියල් ලක්ෂයක මුදලකින් කරපු දේ අද රුපියල් 35000ක් එදා රුපියල් 35000කින් කරපු දේ අද රුපියල් ලක්ෂයකින් කරන්න බැරි තත්ත්වයක් තියෙන. මේ තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා, තමන්ගේ වෛද්‍ය අවශ්‍යතා, ඒ වගේම තමන්ගේ ගෘහ ආශ්‍රිත අවශ්‍යතා, තමන්ගේ ආහාර මේ සියල්ලම කලමනාකරණය කරගනිමින් ඔවුන්ට මෙදි බඩුබරක් ලබා දීම තුළ ඔවුන් විතා විශාල වාසනාවන්ත තත්ත්වයකට පත් වෙනවා කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සුරක්ෂණය වන ආකාරයේ සස්ටේනබිලිටි එකක් මේ රටේ තියෙන්නට ඕනේ. එහෙම නැතුව බදු වැය කරලා හරියන්නේ නැහැ. මේ රටේ ව්‍යාපාරිකයාගේ ඒ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් මේ අයවැය තුළ දක්නට ලැබෙනවද කියන ප්‍රශ්නේ අහන්න වෙනවා. අයවැයේ යම් තැනක කියලා තිබ්බට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා සුරක්ෂණය කරනවා කියලා ඒකටම ප්‍රතිවිරුද්ධ දෙයක් මේ අයවැය ලේඛනය තුළම තියෙනවා කියලා කියන්නට වෙනවා. ගරු මුදල් ඇමතිතුමා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඔහු බලාපොරොත්තු වෙනවා පුද්ගලික අංශයේ විරැකියාව වර්ධනය වෙනවා කියන එක. එහෙනම් මාස 3කට ඔවුන්ට රක්ෂණයක් ලබා දෙන්න ඔවුන් යෝජනා කරනවා. මේ සියලුම දේවල් අඩු ආදායම් ලාභීන්ට මාස 4යි, ඒ වගේම රක්ෂණයේ මාස 3යි. මේ ලබා දෙමින් ඔවුන් විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවේ පැවැත්ම මාස 3ක් හෝ 4ක් තියෙනවා කියන එකද කියලා අහන්නට වෙනවා. ඇත්තටම මේ බදු වැය කිරීම නිසා මේ රටේ ව්‍යාපාරිකයන්, වෘද්ධකයන්, ඒ වගේම ආයෝජකයන් මේ රටේ යන්න තියෙන ප්‍රමිතතාව වැඩි වෙලා තියෙනවා, බුද්ධි ගලණේ වැඩි වෙලා තියෙනවා. ඒ තුලින් හෙට දවසේ මේ රටේ අනාගතයට විශාල ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා කියලා අපි දැකලා තියෙන ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ මේ බදු අය කිරීම කළ යුතුයි. හැබැයි ජනතාව තලාපෙලා අන්තිම රොඩ්ඩත් ලබාගෙන ජනතාව විනාශ කරන, ජනතාව ජීවිතේ විනාශ කරන ක්‍රමවේදයකට යා යුතු නැහැ කියලායි කියන්නට ඕනේ. මට පෙරේදා බත්තර මුල්ලේදී හම්බුණා මගේ පාසල් මිතුරෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු මට දැකපු ගමන් කිව්වේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ සීවදී නසා ගන්න විතරයි කියන එක. මේක තමයි දේශීය ව්‍යාපාරිකයක තත්ත්වයද? අද මේක තමයි දේශීය ව්‍යාපාරිකයක තත්ත්වය. මේ දේම තමයි සාමාන්‍ය පුරවැසියන්ට හෙට අනිද්දාට වෙන්නේ. මේ විදිහට බදු අය කරලා බදු මත පදනම් වෙලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න විශ්වාස කරනවා නම්. හැබැයි මේ අයවැය ලේඛනයේ තුල ඉතා ලස්සන අදහස් ටිකක් තියෙනවා. මේ අයවැය ලේඛනයේ තුල ලස්සන වචන ටිකක් තියෙනවා. මේ අයවැය ලේඛනයේ තුල ලස්සන සිද්ධාන්ත ටිකක් තියෙනවා. මේ සිද්ධාන්ත ටික චිත්‍රයකට නැංගුවොත් බලන්නට ඉතා සුන්දර චිත්‍රයක් මැවේවි. හැබැයි මම හැමදාම කියනවා වගේ සිහින සිත්තමට නගන්නට වර්තමාන ජනාධිපති මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා හරි දක්ෂයෙක්. එතුමා ඒ සිහින චිත්‍රයට නගලා තමයි එතුමාගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ප්‍රමාද වෙලා ඇවිල්ලා අදාපු මේ දුෂ්කර ගමන ගියේ. ඔහු මවන සිතුවම් තුළ ඔහුගේ ඉලක්කය ඔහුගේ අනාගතය මිස මේ රටේ අනාගතය නොවන බව අපි වටහා ගත යුතුයි. ඒ හින්දා තමයි මම කියන්නේ සිහින චිත්‍රවලට නැගීම කලාවක් නම් ඒකේ පිකාසෝ තමයි වර්තමාන ජනාධිපතිවරයා කියලා. ඇත්තනම මේ රටේ බැංකු පද්ධතිය ගැන අපි කතා කළොත් බැංකු ණයගත්ත මිනිස්සයා අද විඳවන දුක මේ පිළිබඳ කවුරුත් කතා කරන්නේ නැහැ. මේ ගැන කවුරුත් බලන්නේ නැහැ. කිසිම මූල්‍යමය ප්‍රශ්නයන් සම්බන්ධයෙන් මිනිසුන්ගේ තියෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කතා කරන්නේ නැහැ. හැබැයි බැංකු පද්ධතිය ආරක්ෂා කරන්න ඕනේ හැමදේම කරනවා ගනුදෙනු කරවා බලපල්ලට යවල. දැන් මේ හින්දා මම හිතන්නේ මේකේ හොඳ දේවල් කතා කරනවට වැඩිය අපිට වැදගත් වෙන්නේ වැරදි දේවල් පෙන්නලා දීලා ඒ වැරදි දේවල් නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවට බල කිරීම. ඒ වගේම ඩිජිටලයිසේෂන් නිල හරිත ආර්ථිකය ඒ වගේම අපනයන වර්ධනය ආදී වශයෙන් සුන්දර වචන කිව්වට මේ සඳහා මොනවද කරලා තියෙන්නේ? පොඩි ළමයෙකුට රචනාවක් ලියන්න දුන්නොත් අද මූල්‍ය අර්බුදය ගැන ඔහු කියාවි. මේ තියෙන අර්බුදය විසඳගන්න නම් පළවෙනි එක දේශීය වැය අඩු කරගත යුතුයි කියන එක. ඒ සඳහා මොනවද අපි ඉදිරිපත් කරලා තියෙන්නේ? ඒ වගේම මේ රටේ අපනයනන් වර්ධනය කළ ගත යුතුයි කියන එක. ඒ සඳහා අපි මොනවද යෝජනා කරන්නේ? ඒ වගේම අපේ විදේශයෙන් ලැබෙන විදේශ වත්කම් වර්ධනය කර ගැනීම සඳහා මොනවද අපේ තියෙන යෝජනා? සංචාරක කර්මාන්තයට මිලියන 50ක් වැය කරලා මේ රටේ සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න පුළුවන්ද? ඉතා කෙටි කලකින් විදේශ විනිමය වැඩියෙන්ම ලබා ගත හැකි මාර්ගය තමයි සංචාරක කර්මාන්තය. මම හිතන්නේ මේ සංචාරක කර්මාන්තයේ කොටස අපේ සංචාරක රාජ්‍ය අමාත්‍යතුමයට දුන්නා නම් මීට වැඩිය හොඳට ලියાવી කියලා. මේ අයවැය ලේඛනය එක පැත්තකින් ජනතාවට හිඟන්නගේ පාත්‍රයේ හෙනහුරා වැටීමක්. හැබැයි ආණ්ඩුව තෙපර බාල කන්දක් විලිලාලා කෙන්දක්වත් වදපු නැති අයවැය ලේඛනයක් කියලා තමයි කියන්නේ. හැබැයි අපි දැක්කා පාඩු ලබන ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහකරණය කරනවා කිව්වට අද මේ අයවැය ලේඛනය තුල තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් රක්ෂණ සංස්ථාව වෝටර් සේජ් වැඩි ලාභ ලබන ආයතන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් තියෙන ගැටලුවේදීත් ඔවුන් පුද්ගලීකරණය කරන්න වෙහෙසෙන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සහ කේටරින් ආයතන දෙක. මොකද ඒ දෙක තමයි ලාභ ලබන්නේ. එතන මේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද? මෙන්න මේ කතිකාවතට අපි එළඹිය යුතු. එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ සම්පත් නිස්කාරණේ තමන්ගේ ව්‍යාපාරික හිතවතුන්ට අවශ්‍ය විදිහට දන් දීලා විකුණන්න යනවා නම් ඒකට විරුද්ධ වී මේ වගකීම සහ යුතුකම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හැමෝගෙම සතුව තියෙනවා කියන එක කියන්නට ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ අයවැය තුල දකින ඊළඟ භයානක දේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ පළවෙනිදා වෙනකොට නැවතත් විදුලි බිල, ජල බිල, ජල ගාස්තු වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. ජනතාවගේ ජල ගාස්තු වැඩි කළා, විදුලි ගාස්තු වැඩි කළා, ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්න ජනතාවට කබලෙල්ලිපට වැටෙන විදිහට නැවතත් මේ වැඩබද්ද එකතු කිරීමත් එක්කම ජල හා විදුලි ගාස්තු ඉහළ ගිහිල්ලා නැවතත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම ඊයේ අපි යුරෝප සංගමයේ ඒ මාර්ගගත රැස්වීමට සහභාගී වුණා. ඔවුන් විශේෂයෙන් අවධානය යොමු කරේ රටේ මානවයිතීන් සුරකීම සම්බන්ධයෙන්. අපිට දැන් දැනගන්න ලැබුණා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් කොළඹ කොටුවට එනකොට ඔවුන්ට නැවතත් අර සුපුරුදු පහර දීම, සුපුරුදු ජල ප්‍රහාර, ඒ සියල්ලම ආරම්භ කළා. ඒ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රමවේදය කියන අපි මේ වෙලාවේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න, ලෝකයේත් එක්ක ඉන්න ඕනේ. අපි ලෝකයේත් එක්ක නොහිටියොත් GSP සහනය ලබා ගැනීමට තියෙන ගැටලුව ඔවුන් ඊයේ විශේෂයෙන් සාකච්ඡා කරා. GSP ගැටලුවට ඔවුන් ප්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ ඒ වගේම මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඍජුව ප්‍රශ්න කරා. මින් තමයි හිතන්නේ රටක් විදිහට ආණ්ඩුවක් විදිහට මේ රටේ හෙට දවස වෙනුවෙන් මේ GSP Plus සහනය රැක ගැනීම සඳහා විශාල වැඩපිළිවෙලක් කරන්න ඕනේ. හිතූ මතේ තමන්ගේ අතේ බලය තියෙනවා කියලා, තමන්ගේ අතේ හැඳ තියෙනවා කියලා බෙදාගෙන කටයුතු කරන්න ගියොත් මම හිතන්නේ හෙට දවසේ අනාගතේ ඉතාම නරක තත්ත්වයකට පත් වේවි. ජරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම ඔබතුමාගේ කතාවේදී කියපු කතාවට පොඩි එකතුවක් කරලා මේ කතාව අවසන් කරන්න ඉල්ලනවා. මමත් දැක්ක ඔබතුමා කිව්වා මේ සුපිරි වෙළඳසැල් ගමින් ගමට ගිහිල්ලා ගමේ අහිංසක මිනිස්සුයාගේ ව්‍යාපාරවලට පහර වදින ආකාරය. දැන් සුපිරි රොටියක් තියෙනවා මේ ව්‍යාපාර ආයතනවල. ගමේ අහිංසකයා හදන රොටියත් මේ ව්‍යාපාරික ආයතනවල හදලා මහිතන්නේ ඒ අහිංසකයන්ගේ ජීවිත විනාශ කරන්න ඔවුන්ගේ තියෙන එකම යැපීම් මාර්ගය රොටියක් හදලා ජීවත් වෙන්නේ මං හිතන්නේ මේ මනුස්සයර වෙන ආදායම් මාර්ගයක් හොයා හදාගන්න හැකියාවක් නැති පුද්ගලයා. හැබැයි රොටියත් සුපිරි වෙල්ද සැලේ තියෙනවා නම් ඒ යුගය අපි නවත්තන්න ඕනේ. විලඳ මාත්‍යවරයා මුදල් මාත්‍යවරයා මං හිතන්නේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙන බොහොම
ස්තුතියි. බොහොම ස්තුතියි. ඊළඟට ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
ඔව්.
ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි. ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධව 2023 වර්ෂය වෙනුවෙන් ගරු රනිල් වික්‍රමසිංහ මුදල් මාත්‍යවරයා අපේ රටේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු මේ අයවැය පිළිබඳව විශාල කතිකාවන් අද රට තුළ මතුවලා තියෙනවා. ඒ වගේම මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළත් විවිධාකාරයේ අදහස් ඉදිරිපත් වුණා. මම මේ සියලු අදහස් එක්ක අද උදෑසන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එක්සත් ජාතිපක්ෂයේ සභාපතිතුමා කරපු කතාවත් එක්කම මගේ කතාව අදහස් දැක්වීම ආරම්භ කරන්න කැමතියි. එතුමා මේ රටේ අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය, මේ රටේ අහිංසක මිනිස්සු මේ දුක් විඳීම, මේ රටේ ආර්ථිකය දැවැන්ත පරිහානියට පත්වීම, මේ සියල්ල දේශපාලනඥයන්ට වග කියන්න බෑ කියන ස්වරූපයෙන් එතුමාගේ කතාවෙන් කිව්වා. රට බංකොලොත් කලේ දේශපාලනඥයන් නොවේ. ඒ නිසා අපට තියෙනවා කල්පනාවෙන් ඉදිරි පියවර ගන්න, කාටවත් වෙන වෙන ප්‍රතිපත්ති තියෙන්න බෑ. මේ වගේ කතාවක් කරගෙන යනවා. මට පුදුමයි මේ කතා කරේ වජිරබේ වර්ධන මැතිතුමාමද කියලා. මේ ඉතිහාසය පුරා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් හිටපු ඇමතිවරයෙක්, ඉතිහාසය පුරා මේ රටේ දේශපාලනඥයන් ගත්ත තීන්දුවල හොඳ නරකත් එක්ක තමයි අද මේ කූටප්තාප්තියට ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ මේ ආර්ථිකයේ මහා දැවැන්ත කඩාවැටීම, රට බංකොලොත් කියලා, රට බංකොලොත් කියලා කැබිනට් එක තුළ යෝජනාවක් සම්මත කරගන්න තැනට ඇවිල්ලා තියෙන වෙලාවේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වටකරගෙන ඉවර වෙලා වජිර අබේවර්ධන මැතිතුමා මේ කුණු හොදන්නේ මොන ගේම් එකකට ලේස්ති වෙන්නද කියලා විලා රටේ ජනතාව කල්පනා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි කරු සභාපතිතුමනි, මේ අයවැය ගේන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන කතා ටික මේ විපක්ෂයේ ඉන්න මං හිතන්නේ බොහෝ දෙනුට අදාළ නැහැ. සමග ජන බලවේගයේ මං හිතන්නේ කාටවත් අදාළ නැහැ. එතුමා ඒ කතාව කිව්වෙත් හැබැයි අර මහින්ද රාජපක්ෂ මහත්තයා දිහා බලාගෙන හින්දා පොඩි සතුටක් තියෙනවා. ඒක හරි කෙනාටම කිව්වා හින්දා. එතුමා කියනවා ලෝකෙන් ණය අරගෙන මගුල් කාපු නිසා තමයි අපිට ඕකුනේ. ලෝකෙන් ණය අරගෙන මගුල් නටපු නිසා තමයි ඕකුනේ. ඕ ඒ මගුල් නැටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මේ අවුරුදු ගාණක් කියන එක එතුමා රටරත් කිව්වා. රාජපක්ෂ මහත්තුරු ඉස්සරහා තියාගෙන කිව්වා. හැබැයි මේසෙර අන්තිමේදී එතුමාගේ කතාවට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මන්ත්‍රීවරු අප්පුඩිකුක් ගැහුවා. ඒ මහින්ද මහත්තයර මතක් කරලා දීපේකට. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පඩි වැඩි කරන එක, සහන දෙන එක, සුභසාධනය දෙන එක නෙමෙයි මේ අයවැයකින් සිද්ධ වෙන්න ඕන. අයවැයකින් සිද්ධ වෙන්න ඕන එවැනි කාරණා නොවේ කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාත් හිටපු යාපාන ආණ්ඩුවේ මේ රටේ රාජ්‍ය සේවයකට පඩි වැඩි කරේ. එතකොට මං හිතන්නේ එතුමාගේ අකමැත්තෙන්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ අපේ රටේ ජනාධිපතිවරයා විදියට වැඩ බාරගත්තට පස්සේ එතුමාගේ ප්‍රතිපත්ති ඔක්කොම විනාශ වුණාද දන්නේත් නැහැ. සාපි රටේ රාජ්‍ය සේවකයා අද ඉන්න තත්ත්වය ගැන අබමල් රේණුවක අවධානයක් නැති, අදහසක් නැති මුදල් ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මෙවැනි ප්‍රකාශයක් කිරීම මං හිතන්නේ විහිළු සහගතයි. ඒ මොකද අද රාජ්‍ය සේවකයා තමයි දැඩිම අර්බුදයකට මතු වෙලා ඉන්නේ. රාජ්‍ය සේවකගේ වැටුපක සත්ත පහක් වැඩි වෙලා නැහැ. හැබැයි ආහාර මිල 100%, 200%, 300%කින් වැඩි වෙලා, ඉන්ධන මිල වැඩි වෙලා, ගමන් ගාස්තු වැඩි වෙලා, රාජ්‍ය සේවකයාට තමන්ගේ සේවාස්ථානට යන්න පඩියමදි. එවැනි රාජ්‍ය සේවකයා වෙනුවෙන් ආමන්ත්‍රණය කරේ අමුතු විදිහට. හැබැයි අපි දැක්කා එකට යෝජනාවල් දාලා තිබුණා රාජ්‍ය සේවය පිළිබඳව තීන්දු තීරණ ගන්න. නැත රාජ්‍ය සේවයේ ඉන්න මේ 14,50,000 රාජ්‍ය සේවකයා පිළිබඳ රාජ්‍ය සේවකයන්ට සමාලෝචනය කරන්න ජනාධිපති කොමිෂන් සභාවපත් කරනවා කියලා. මේ මං හිතන්නේ අර ත්‍රිලෝක කංශවලට දාපු වගේ වැඩක් තමයි මේ රාජ්‍ය සේවකවන්ට කියන්නේ. උඹලා ලේත් වෙලා ඉඳපල්ලා IMF එකෙන් අපිට කියලා තියෙන ගානට කප්පාදු කරලා දානවා කියන කාරණාව තමයි මේ කියලා තියෙන කියලා මම විශ්වාස කරනවා. නිසා විශේෂයෙන්ම කියනවා රට අද මේ තැන තියෙන්නේ ඇයි කියන කියවීම නැතුව රට මේ මහා දැවැන්ත අර්බුදයට ආවේ ඇයි කියන කියවීම කියවා ගන්න බැරුව මේකට උත්තර හොයන්න තියා මේ උත්තරයක් හොයන අහලකටවත් යන්න මං හිතන්නේ මේ නායකයන්ට හම්බෙන්නේ නැහැ. ඒ මොකද හේතුව රට මෙතෙන්ට පත් උනේ ඇයි කියන එක කියන්නේ නැහැ. ඒක වහලා අද වෙන වෙන යෝජනාවල් ගේනවා. එක එක ආකාර යෝජනාවල් ගේනවා. සකරු සභාපතිතුමනි අපේ ගරු ජනාධිපතිතුමා කිව්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඊට අනුබද්ධ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වෙනකොට පාඩු ලබනවද? ලිට්‍රෝ ගෑස් සමාගම මේ වෙනකොට පාඩු ලබනවද? ලංකා හොස්පිටල් පුජ්‍යලික සමාගම මේ වෙනකොට පාඩු ලබනවද? මේ සියල්ල විදේශ සමාගම් වලට ආපහු අයිතිය ලබා දෙන්න, මේක විකුණලා දාන්න, මේ අර අඳින්නේ මේ රට ඩොලර් නැති හින්දා කියලා කියයි. ඉතින් මේ රටට ඩොලර් අර සරප්පොන්සේක මහත්තයා කියපු කතාව තමයි ඇත්ත. මීට පෙර මේ රටට ඩොලර් නැති හින්දා මේ රටේ සම්පත්තික විදේශිකයන්ට දෙන්න පුළුවන් නම් මහලොකුට උදන් මනන්නේ ඇයි? අපි මේ 1948 සුද්දාගේ නිදහස ලබා ගත්තා. දැන් ඒක 75 වෙනි සම්වස්තරය ලබන අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා සමරනවා. හැබැයි 75ක් යනකොට තියෙන ටික ආපහු සුද්දොන්ට බලෙන් දෙනවා. එදා සුද්දා එලෙව්වා, දැන් සුද්දොන්ට බලෙන් කතා කරලා දෙනවා. විදේශිකයන්ට බලෙන් මේ සම්පත් විකුණනවා. සාපි කියනවා මේ සෙල්ලම කරලා ආර්ථිකය හදන්න බෑ. මේක කරන්න ඕන ව්‍යවසායන් තියෙනවා. රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන ඒවා තියෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ වෙනුවෙන් යම් කිසි විදිහේ පුජ්ජලික රාජ්‍ය ව්‍යවසායන් එක්ක ඉදිරියට යා යුතුයි. හැබැයි ලාභ ලබන ආයතන ටික දීලා ඉවර වෙලා අර අපේ නවනන්ද මන්ත්‍රීතුමා කිව්වා වගේ සෙවනගල සුගේක එදා දයාගමගේ මහත්තයාට දෙනකොට මේ ඉන්න සියලුම දෙනා විරුද්ධ වුණා. මං හිතන්නේ ජගත් පුෂ්පකුමාර මහත්තයාමත් දැඩි විරුද්ධ වුණා. දැන් හෙට අනිද්දා වෙනකොට ජගත් පුෂ්පකුමාර මහත්තයා දැන් ඉන්න සරම ඔළුවට වැටෙනවා ආයිද ආගමකයට දෙනකොට. එතකොට ජගත් පුෂ්පකුමාර ගරු ඇමතුමාට කරන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වාඩි වෙන්න කිව්වම වාඩි වෙන්න වෙන්නේ. ඒක නිසා ඒ ඔබතුමා මොනවා කිව්වත් ඕක තමයි වෙන්නේ. ඒක නිසා අපි කියනවා මේ ලාභ ලබන ආයතන ටික දෙන්න එපා. මේ වෙලාවේ කරන්න තියෙන්නේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම්, ආර්ථිකේ පණ දෙන්න නම් රාජ්‍ය ව්‍යවසායන් වල පාඩු ලබන ටික ගැන තීන්දුවක් ගන්න. ඒ පාඩු ලබන ටික තියාගෙන ඒක මංකොල්ල කන්න දීලා අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මොන තරම් මංකොල්ලයක් වෙනවද? අද මම දැක්ක දෙරණ රූපවාහිනි පෙන්වන මේකේ අඩුම ගානේ විදේශික මේ රට වෙනුවෙන් ඩොලර් හොයන්න ගිහිල්ලා එන අපේ අම්ම කෙනේ සහෝදරියකට එනකොට නිදහසේ එන්න බෑ. රට ඇතුළට එනකොට බඩුමලු ටික පල්ලිවිලා ඒක වැඩ කරන ආරක්ෂණ නිලධාරියෝ පාව කප්පම් ගන්න. ඒ ආයතන හරියට හදාගන්න බැරුව ඒ ආයතන වල මේ විදේශ රැකියා කළ අවුරුදු ගාණක් ඉඳලා තමන්ගේ මව්බිමට එන කාන්තාව දූෂණයට ලක්වන අතවරයට ලක්වන මේ ආයතන හරියට කළමනාකරණය කරන්න උනන්දුවක් නැතුව මේ ලාභ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණන්න මන් දන්නේ මොලේ කොළුප්පම් වෙලා මේ යෝජනා ගේනවාද කියලා. ඒ නිසා රටේ ජනතාවට අපි අවධාරණය කරනවා මේ වෝටර් ස්ටේජ් වගේ ආයතන පාඩු ලබනවා කියන තැනට ගේන්නේ මේවා කරන්න දන්නේ නැතිකම, කළමනාකරණයක් නැතිකම, එහෙම නැත්නම් හොරකම් කරන එක. සා අනිත් හෝටල් ලාභ ලබනවනම් හිල්ටන් එක මේක දෙන්න අවශ්‍ය වෙනවද? මේවා ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ මේ ලංකාවේ ඕන තරම් ඉන්නෝ මේ හොඳ ව්‍යවසායකයෝ මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ සියල්ල දාලා කවුරු හරි අරගෙන එනවා. අර අපිට මතකයි මීට වසර ගණනාවට ඔස්ලංකා කියලා ඕස්ට්‍රේලියාවේ ලංකාවෙන් ගියපු තරුණිය කණ්ඩායමක් අරන් ඇවිල්ලා දුන්නා ඇමිලි පිටියේ කඩදාසි කම්බල. අන්තිමේදී සෙලන් බැංකුවට කෝටි ගාණක පොල්ලක් තියලා ඒක දින යකඩ ටිකක් තිබුණ මිනිස්සු ගියේ. එහෙම ප්‍රතිව්‍යුහගතකරණය කළා, එහෙම පුජ්ජලික රාජ්‍ය ව්‍යවසායන් එකතු කළා මේ රට දියුණු කරන්න බෑ කියන එක රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමාට අපි ජනාධිපතිතුමාට මතක් කරලා දෙනවා. ඒ වගේම වජිරාභය මහත්තයා කියපු කතාවට උත්තර දෙනවා. වජිරාභය මහත්තයා දැඩි ලෙස අපි දැක්කා මහබැංකුව අධිපතිවරයා ගැන විවේචනය කරනවා. මහබැංකුව අධිපතිවරයා ගැන විවේචනය කරන වජිරවේවදන ඇමතුමාට මතක් කරලා දෙනවා, ඔබතුමා වාඩි වෙලා ඉන්න පැත්තේ පෞගේ කාල සීමාවේ චෝදනා රාශියක් තිබ්බා. ඒ චෝදනාවල තිබුණ දැඩි දැවැන්තම චෝදනාව තමයි මහබැංකු මංකොල්ලේ. මහදවල් මහබැංකු මංකොල්ලේ කියලා කෑ ගහපු උග්‍ර ලේරා වෙනකන් කෑ ගහපු කට්ටිය තමයි ඉස්රාපේලි ඔක්කොම ඉන්නේ. හැබැයි දැන් ඒ කට්ටියත් කටවහගෙන ඉන්නවා. වජිරබේවරද මහත්තයා චෝදනාවලින් නිදහස් වෙලා ඉන්නවා. මේ රටේ මිනිස්සු විතරක් කල්පනා කරන මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම විකෘතියන්නේ මා බැංකු මංකොල්ලේ හොරු අල්ලනවා කියලා කෑ ගහපු දිනේෂ් ගුණරත්න මහත්තයා අගමැති වෙලා ඉන්නවා. මා බැංකු මා හොරාට නායකත්වයේ දුන්නා කියලා ඉවරලා කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නවා. දැන් මහ බැංකු හොරු වෙලා තියෙන ජනතාව කරු සභාපතිතුමනි මහ බැංකු හොරු වෙලා තියෙන ජනතාව ඇයි අගමැතිතුමයි දෙන්න එකතු වෙලා දැන් දෙන්නත් දෙන්න කතා කරන්නේ නැහැ. අද වජිරබේවදන ඇමතුමායකට තව වැඩක් කරනවා ඇවිල්ලා මහ බැංකු හොරු කියලා ඉවරලා නම් වෙච්ච එතුමන්ලාවිලිලා වර්තමානයේ ඉන්න මහබැංකු අධිපතිවරයාට චෝදනා කරනවා. මන් දන්නේ නැහැ මේ විකෘතිය මොකක්ද, මේ රටේ ජනතාවට පෙන්වන වෙනම ඩ්‍රාම එකක්ද, නැත්නම් මේ රටේ ජනතාවගේ මේ වැටිලා ඉන්න තැන ප්‍රයෝජනෙට අරන් තමන්ට අවශ්‍ය ගේම් ඩීල් ටික ගන්න පාරාදෙන්ද. අපි දන්නවා එදා නිස්සංක සේනාධිපතිට චෝදනා ගොනු කළා. මේ පාර්ලිමේන්තුවේ දවස් ගණන් කතා කරා. ඒ දවස් ගණන් කතා කළ ගම මේ මුදල් අය කරගන්නවා. නාවික හමුදාවට පාඩු වෙලා තිබිච්ච මේ මුදල් අය. අද නිස්සංක සේනාධිපති මුදල් අය වෙනවද? අද නිස්සංක සේනාධිපති ආරක්ෂකේ. අද සියලු දෙනාගෙම. එදානම් වජිරබේවද නැමතුමාට ආරක්ෂාව දුන්නේ වෙන විදිහට. අද සියල්ල එක ගොඩේ. එහෙමනම් මම ආනෝ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා වෙලා අද අවුරුදු 17ක් ගිහිලා තියෙන වෙලාවේ මේ අවුරුදු 17 පිටිපස්සට හැල්ල බලනකොට රට වැටිලා තියෙන ආරම්භ වුණේ කොතනින්ද කියලා රටේ ජනතාව හිතන්නේ. රට මේ විනාශයට ආවේ කොහොමද කියලා හිතන්නේ. හැබැයි 2011-10 විතරේකට කිව්වා ආසියාවේ ආශ්චර්යයට ආසන්න තැනට ඇවිල්ලා තියෙන ලංකාව කියලා. ආසියාවේ ආශ්චර්ය කියලා ඉවෙලා චීනෙත් බස් ගිය බස්වල චීන බස්වල ගහලා තිබුණා කටවුට් ගහලා පෝස්ටර් ගහලා ඉවර වෙලා මේ රටේ ටුවරිසම් ප්‍රොමෝට් කර ආසියාවේ ආශ්චර්ය කියලා. එහෙමනම් එහෙම රටක් මේ අවුරුදු දෙක තුනක් ඇතුළත බංකොලොත් කියලා කැබිනට් මණ්ඩලයෙන් පිළි අරගෙන ලෝකෙ ණය ගෙවා ගන්න බැරි හිඟන්නෝ ටිකක් ඉන්න රටක් බවට පත් කරෙත් මේ ආසියාවේ ආශ්චර්ය නිර්මාණය කරන්න හදපු පිරිස. සාපි කියනවා වජිරබේවර්ධන මහත්තයෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. ඔබතුමා මේ වෙලාවේ යම් කිසි ජීවයක් මේ රටේ මහබැංකු අධිපතිවරයා විදියට රටේ ජනතාවට ලබා දෙන එකේ වාසිය ගන්න ගම ඒක දේශපාලනික වාසියකට හරවගෙන අද මහබැංකු අධිපතිවරයාටත් මේක එපා කළා එලවල දාලිවරලා ආපහු කබ්ලාල්ලා වගේ Tamanට ගේම් එක ගහගන්න පුළුවන් PB ජයසුන්දරලා වගේ Taman කියන දෙයට පෑන යොදවන්න පුළුවන් දේශපාලනච්චුන්ට කඩ යන රාජ්‍ය නිලධාරීන් මේකට ඔබා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒක නිසා ගරු සභාපතිතුමනි වජිර අබේවර්ධන මැතිතුමාට මේ රටේ මේ ඉතිහාසය ගහපු දේශපාලන ගේම් අනාගතයට ගහන්න වලංගු නැහැ. මේ රටේ ජනතාව ඒකට ඉඩ තියන්නේ නැහැ කියන කාරණාව මේ වෙලාවේ මතක් කරලා දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දැක්කා ජනාධිපතිතුමාගේ අයවැය කියවීම තුලදී අයවැය කතාව තුලදී රාජ්‍ය ආයතන ව්‍යවසාය 420ක් ප්‍රධාන ව්‍යවසායන් 52 වසරක පාඩුව රුපියල් බිලියන 86යි කියලා කියනවා. මේ රුපියල් බිලියන 86ක් පාඩු වෙන ආයතන ටිකේ විස්තර ටික අපි ඉල්ලීමක් කරන පාර්ලිමේන්තුවට දෙන්න. මේවයි සභාපතිවරු ගන්න වැටුප් පෙන්වන්න. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරගේ වැටුප කියන්න කීයද කියලා විල්ලා අපි කිව්වම ඇමතිවරයා මග අරිනවා. ඇමතිවරයාට ගාන කියා ගන්න බයයි. ඒ තියෙන වරප්‍රසාදෙ මේ ලිට්‍රෝ විතරක් නෙමේ ආයතන සභාපතිවරු ගණනාවක්. හැබැයි මේ කට්ටිය වට කරගෙන ආරක්ෂා කරගෙන ඉන්නේ ඇමතිවරු ඊට වැඩිය සභාපතිවරු බෙල්ලට බිත්තියට හේතු කල්ලි වෙලා Tamanට අවශ්‍ය දේ කරගන්නවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මම දැක්ක යෝජනාවක් තියෙනවා. මේ ගැන මගේ කල්තබිමේ විවාදය තුලත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේ. ගරු සභාපතිතුමනි මහවැලි අධිකාරිය සතු ඉඩම්, ඒ වගේම LRC එක සතු ඉඩම් ඒ ආයතන වලින් බෙදා දීමේ ක්‍රමවේදයෙන් බැහැර වෙලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බෙදා දීමට අවස්ථා උදා කරනවා කියලා යෝජනාවක් තියෙනවා. මම මේ වෙලාවේ අපේ ගරු විෂය භාර ඇමතුමත් මගේ මිත්‍රයත් ඉන්න වෙලාවේ මම එක කාරණයක් කරා. මම ඇඹිලිපිටි ඉපදිච්ච මිනිස්සෙක් ඇඹිලිපිටියේ මගේ ආසනයේ කොළොන් ආසනයේ ජීවත් වෙන්නේ මම මේ කතාව කියන කාරණා මුළු ඇඹිලිපිටියේම දන්නවා මුළු රත්නපුරත් දන්නවා ගරු ඇමතුමා දන්නවත් දන්නේ ගරු ඇමතුමාට මම මේ වෙලාව කියනවා ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ කනගාටුවෙන් කියන්නේ නෝ මේ කතාව නොකියුවොත් වැඩක් නැහැ මම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකාවේ තියෙන දූෂිතම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් මුල් හතර පහේ ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්ය. පස් ටිකක් අපනවද ලේකම්තුමාට කොමිෂන් එක දෙන්න ඕන. වැලි ටිකක් ගොඩ දානවා ලේකම්තුමාට කොමිෂන්. මම මේක බය නැතුව කියන්නේ ඕනෑ තරම් තියෙනවා කාරණා ඉදිරි කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ ග්‍රාම නිලධාරී තුමන්ලාට ඉන්න නිවස්යෙන් ග්‍රාම නිලධාරී එළවලු දාලිවර වෙලා තමන්ට අවශ්‍ය විදිහට ප්‍රයෝජනෙට අරගෙන අද එවැනි තත්වෙට තනි කර ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධියේ කරු සභාපතිතුමනි අල්ලස් ගන්න ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මේ ලේකම්වරයා වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා ගරු ඇමතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
මීට පොඩ මේ ගරු මන්තුමා ඔබතුමත් මාත් දන්නවා මේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද තිබෙනවා. සයි වරප්‍රසාද වලටම මුවා වෙලා අපි නිලධාරීන්ට චෝදනා කරන එක මම එච්චර අනුමත කරන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මම පරීක්ෂණයක් පවත්වනවා මේ පිළිබඳව. මට මේ පිළිබඳව තොරතුරු ලැබලා දෙන්න. ඒ වගේම අපි අපේ අමාත්‍යංශයේ ප්‍රාදේශීය ලේකම්වරු සහ අපේ අමාත්‍යංශයට අදාළ නිලධාරීන්ගේ වංචා දූෂණ දැනුම් දීම සඳහා මගේ වෙලාවෙන් දෙන්නම් මම දැනුම් දීම සඳහා 19.5 කියලා මගේ අමාත්‍යංශයේ මම ඇමතිවරයාට පත් වුණාට පස්සේ වෙනමම දුරකථන අංකයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ කාරණාව පිළිබඳව මට අදාළ තොරතුරු ලබා දෙන්න මම කඩිනම් පරීක්ෂණයක් පවත්වනවා.
බොහොම ස්තුතියි ඇමතුමා.
ඔබතුමාට අවශ්‍ය සියලු තොරතුරු ටික ලබා දෙන්න මම මේ කතා කරේ. මට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලපදේශයේ ජනතාවට ලොකු ප්‍රශ්නයක්. ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරේ. මට වරප්‍රසාද වල මොයාලා කතා කරන දෙයක් නැහැ. ඒක තමයි මට එළිය කියන්න පුළුවන්. ඕන තරම් සාක්ෂි තියෙනවා, වීඩියෝද ඕන දෙයක් තියෙනවා. ඒ නිසා දැන් මේ ඊයේ පෙරේදා අර මොනවාද ওই සිමෙන්ති සමාගමක් කරන හම්බන්තොට ව්‍යාපාරිකයෙක් එකතු කරගෙන වෙලා මා විශාල හුණුගල් ව්‍යාපාරයක් කරගෙන යන ගිහිල්ලා ජනතා විරෝධ වෙලා නැවතත් මම එවැනි තැනකට ගියාම ගරු ඇමතිතුමනි මේ ඉඩම් වල බලතල දුන්නොත් අර නරියට කුකුල්ලු බාර දුන්න මගේ තියේ. මේක ඔබතුමා හොඳ වෙන්න පුළුවන්. ඔබතුමා මොනවක් කරන්න යන්නේ නැති වෙයි. හැබැයි ප්‍රාදේශීය ලේකම්වරයාට හොඳ ප්‍රාදේශීය ලේකම්වරු මේ රටට ආදරේ ප්‍රාදේශීය ලේකම්වරු මේ රටේ නීතියට ගරු කරන ප්‍රාදේශීය ලේකම්වරු බහුතරයක් ඉන්නවා. හැබැයි මේ විදියට අමනෝඤ්ඤ විදියට Tamanට සාක්කුවට ගාන වැටෙන විදියට හිතන ප්‍රාදේශීය ලේකම්ලට මේ බලය දුන්නම මොකද වෙන්නේ? සම මේක තන්නේ කරම මෙතෙක්කල් මේ ඉඩම් වල අයිතිය අහිංසක මිනිසුන්ට දෙන්න තියෙන අවස්ථාවත් අහිමි කරමින් මං හිතනවා මාවලි අධිකාරිය විනාශ කරලා දාන්න, වහලා දාන්න, ඈවර කරලා දාන්න, ඒ වගේම LRC කියන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඈවර කරලා දාන්න ගන්න තීන්දුවක්. ඒ නිසා මම ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඊට වැඩිය වෙනත් යෝජනා වලට යන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඔබතුමාලා නියෝජිත ඉන්නවා. ඒ සියල්ලත් එක්ක විවාදයකට යන්න මේ රටේ වවන්ඩ ඕන. මේ රටේ වගා නොකළ ඉඩම් ආපහු අත්පත් කරන උදාහරණයක් විදිහට කියනවා. මා නියෝජනය කරන කොළොන්න මැතිවන්න කොට්ටාසේ එක්බර්ත් වතුයාය. එක්බර්ත් වතුයාය ඉතා සොච්චම් මුදලකට තමයි LRC කින් දීලා තියෙන්නේ. ඒ සොච්චම් මුදලට දුන්නට පස්සේ වතුයාය අයිති සමාගම කරන්නේ තියෙන දළු ටික කඩා ගන්නවා. තියෙන ෆැක්ටරියේ ඒ දළු ටික අඹර ගන්නවා. අනිත් ටික ඔහේ කැලෑ වෙලා තියෙනවා. අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් අද වගා කරන්නේ. අපි ලේස්තුම ජනාධිපතිතුමාට යෝජනා ඉදිරිපත් කළ තියෙනවා. අපි අන්නේ තෙන්ට බහිමු. ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව, ඒ ගමේ ඉන්න ජනතාවට අපි බෙදලා දෙමු අක්කර දෙකක්. උඹල වවපල්ල තේ ටිකක්. උඹලට ආදායමක් එනවා. වත්තේ කම්කරුව වෙලා හිටපු ජනතාවට, දමිළ ජනතාවට ඒ ප්‍රදේශවල Tamanට අක්කරයක් දෙකක් වවා ගන්න පුළුවන් වටපිටාවක් හදලා දුන්නොත් එහෙම. මං හිතන්නේ ඒකේ වරදෙන් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේවා මහ විශාල කැලෑ බවට පත් වෙලා තියෙනවා. මම විශේෂයෙන්ම කියනවා ගරු සභාපතිතුමාට තව විනාඩි කාලයක් ලබා දෙන්න. මම විශේෂයෙන්ම කියනවා මේ අයවැයේ කරුණු කාරණා ටික ගත්තට පස්සේ නිකන් අපිට දැනෙන්නේ කොළඹ නගර සභාවටත් වැඩිය යටින් තියෙන අයවැය. කොළඹ නගර සභාවේවත් ගරු සභාපතිතුමනි දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෙනුවෙන් ප්‍රතිලාභ දීලා තියෙනවා 75 දෙනෙකුට. එතකොට තරුණ තරුණියන් කුෂිකර්මාන්තේ රඳව ගන්න ලංකාවේම 240 දෙනයි තෝරගෙන තියෙ. තෝර ගන්නවා කියන්නේ. ඒ වගේම විදේශ රැකියා සඳහා යන්න පුහුණුව සූදානම වෙනුවෙන් මිලියන 50ක් වෙන් කළද මේ මං හිතන්නේ කොළඹ නගර සභාවේ අයවැයෙත් මීට වැඩිය විශාල මුදල් ප්‍රමාණයක් ඇති. ඉතින් මේ තියෙන තත්ත්වයේ උඩ අපිට පේනෝ ජම්බෝ කැබිනට් එකක් ඒ වගේම මේ වෙනකොටත් රාජ්‍ය මිතුරු විශාල ප්‍රමාණයක් පත් කරගෙන තියෙනවා. ඒ වගේම කරු සභාපතිතුනි මම අවසන් කරන වෙලාවේ කියනවා මේ රටේ විශේෂයෙන්ම අපේ රටේ මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න මේ වගේ කපටි විදියට මේ රටේ මිනිස්සු අන්දලා මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට විසපෝල ඉවර වෙලා උත්සාහ කරනවා නම් ඒක මං හිතන්නේ හරි නිවැරදි ගමනක් නෙමෙයි. ඒක නායකයෝ අවබෝධ කරගන්න ඕනේ. ඒක හිතනවා නම් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේක හරවගෙන යන්න පුළුවන් කියලා මං හිතන්නේ විශාල වැරදීමක්. ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙන මේ අයවැය අපි අහනවා යුද හමුදාවේ සේවය කරන අයින්සක සෙබලට දෙන තේ කෝප්පේ කිරි කෝප්පේ ප්ලේන්ඩි එකක් බවට පත් වෙලා තියෙනවා. බිත්තරේ නැහැ, මස් කෑල්ල නැති කෑම වේල බවටම අද පත්වමින් යන මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරන මුදල් වලින් අඩුම තරමේ යුද හමුදාවේ මේ රට බේරගන්න එදා බෙල්ල දීපු ජීවිතේ පූජ කරපු ඒ සෙබලගේ ආහාර වේල වෙනුවෙන්වත් සුබසාධනෙ වෙනුවෙන්වත් කටයුතු කරන්න කියන ඉල්ලීම කරන ගමන් නීති හදන තැන මගේ අවසාන අදහස් දැක්වීම නීති හදන තැන පාර්ලිමේන්තුව. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ. උත්තරීතර පාර්ලිමේන්තුවේ නීති හදන ඉස්සෙල් අපි ගරු සභාපතිතුමනි ඔය කතානායකතුමා ඉදිරිපිට දෙනවා දිවුරුමක්. අපි ඒ දිවුරුම ලබා දෙන්නේ මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්නමින් ඉන්නවා කියලා. හැබැයි උත්තරීතර ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්නවා කියලා ඩයනා මන්ත්‍රීතුමිය දීපු දිවුරුම අද බොරු වෙලා තියෙනවා. ඩයනා මන්ත්‍රීතුමිය ගැන දැන් කවුරුත් ඇත්ත කතාව දැනගෙන තියෙනවා. ඩයනා මන්ත්‍රීතුමිය ඊට වැඩිය ඇවිල්ලිවිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉස්සර ආයි ඇමතිකමක් ගන්නත් දිවුරනවා. මේ සියලු දිවුරුන් ටික බොරුවක් වෙලා තියෙනකොට මේ රටේ අපි හදලා දෙන නීතිය ඇත්තක් කියලා විශ්වාස කරන්න මේ රටේ ජනතාවට පුළුවන්. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමනි මේ විහිළු අවසන් කරන්න. මේ විහිළු අවසන් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය රැකගන්නත් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්නත් මේ ඇමතිවරියගේ ඇත්ත තත්ත්වය රටට එළි කරන්න කියමින් මගේ වචන කීප අවසන් කරනවා. බොහොම ස්තුතියි.